අමාත්‍යංශ නිවේදන ආරක්ෂ නලින් ප්‍රනාන්දු මැතිතුමා.
ගරු කථානායකතුමනි, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යංශයේ යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව ලංකා සෞඛ්‍ය සමාගම සමුපකාර තොග වෙළඳ සංස්ථාව පාරිභෝගික කටයුතු අධිකාරිය සහ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා යන ආයතන මගින් දැනට පවතින ආර්ථික අභිවෘද්ධියට මුහුණ දීමට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිවේදනයක් සිදු කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ගරු කථානායකතුමනි, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යංශයේ යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් 2022/5/31 වන දින රුසියානු ශ්‍රී ලංකා තානාපතිතුමා සමග සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී තිරුංග පිටිසා ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා රුසියාවේ අදාළ ආයතන ශ්‍රී ලංකා රජයේ සමග සම්බන්ධීකරණය කිරීමට තානාපති නිලධාරීන් එකඟ විය. 2022/6/13 සහ 2022/6/15 දින බංග්ලාදේශයේ සහ තායිලන්ත තානාපතිතුමා සමග සාකච්ඡා සිදු කරන ලදී. රටේ පවතින ආර්ථික අර්බුදය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර අත්‍යවශ්‍ය ආහාර විශේෂයෙන්ම සහල් ලබා ගැනීම පිළිබඳ උත්සාහ කරන අතර බංග්ලාදේශ රජයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන ලදී. විදේශගත ශ්‍රී ලාංකික සහ ශ්‍රී ලාංකික නොවන ප්‍රජා වෙතින් පරිත්‍යාග ලබා ගැනීම කටයුතු කරමින් තියෙනවා. ඒ සඳහා භාරකරු ලෙස ආහාර කොමසාරිස් පත් කරන ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා. අපි ඒ සඳහා ඒ පත්කිරීම කරලා තියෙනවා. මෙම වැඩිවල පහසු කිරීම සඳහා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යාංශය මගින් මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විදේශ ස්ථානාපති කාර්යාලයන්ට අනුයුක්තව වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව දැනුවත් කරලා එම කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඉන්දියානු රජය මගින් අපිට US මිලියන ඇමරිකාන් ඩොලර් මිලියන 180ක අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා අපිට ණය පහසුකමක් ලබාලා තිනවා ඉන්දියානු ආයෝජනා ක්‍රමය යටතේ. ඒ හරහා ඉදිරි මාස දෙක තුළ එම භාණ්ඩ මේ රටට ලබා ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය මාසය තුළ විශාල වශයෙන් කතාබහකට ලක් වුණා මේ රටේ භාණ්ඩ හිගයක් ඇවිල්ලා රටේ ජනතාවට භාණ්ඩ ලබා ගැනීමට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම සඳහන් කරනවා එවැනි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉදිරි මාස කීපය අත්‍යවශ්‍ය කරන භාණ්ඩ සියලු දේ වෙළඳපොළ තබා ගැනීමට අපි කටයුතු කරනවා. ඒ වගේම සීනි සහ තිරුංගු පිටි ආනයනය සම්බන්ධයෙන් ඉන්දියානු රජය මගින් පනවා තිබූ සම්බාධක ලිහිල් කරන ලෙස අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධවත් සුභවාදී ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට ඒ තිරුංගු පිටි ගෙන්න ගන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ලංකා සස් ආයතනය විසින් මා වෙළඳ අමාත්‍ය ධුරේ වැඩ බලගැනීම පසු කරන ලද තීරණය හා ආරම්භ කරන ව්‍යාප්තිය ලෙස වියලි ආහාර භාණ්ඩ ප්‍රොවිෂන් වර්ග, ඒ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ කුළු බඩු වර්ග 11 තෝරාගෙන එහි මාසික අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සමග එක කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි බෆර් ස්ටොක් එකක් තියාගන්න රාජ්‍ය සහ පෞද්ගලික ආයතනත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒකින් අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ශ්වික ජනතාව වෙත හිගයකින් තොරව සහල් බෙදා හැරීමට අපි වෙනම වැඩපිළිවෙලක් අපි අදලා තියෙනවා. ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාව හා වී අලෙවි මණ්ඩලය වෙත අවශ්‍ය අනුමැතිම් ලබා දීලා තියෙනවා. රටේ පවතින සීනි අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා සීනි පෞද්ගලික ලංකා සීනි පෞද්ගලික සමාගම අපිට මාසෙකට ටොන් 1000ක් ලබා දුන්නා. අපි ඒක මාසෙකට ටොන් 30000ක් දක්වා වැඩි කරලා ඒ අපේ ලංකා සතු සහ සමුපකාර හරහා අවශ්‍ය කරන සීනි ලබා දීම අපි කටයුතු කරන්න තීන්දුවක් කරන් ඒ වැඩකටයුතු පටන් ගත්තා. ඒ වගේම අපි තොග ගබඩා සඳහා ඉන්ධන හිගය වළක්වා ගැනීමට සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සමග එක්ව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන පිරුම් වලින් සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරුම් වලින් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කිරීම සහ රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතු ඉන්ධන පිරුම් වල නැවත ප්‍රතිසංස්කරණය කර එමගින් බෙදා හැරීම කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ විදිහට තවත් ලංකා සොස් ආයතන අපි ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව සතුෂ ශාකා 444ක් මගින් රටේ ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි ගරු මන්ත්‍රීවරු විශේෂයෙන්ම සඳහන් කරා අපි පිළිගන්නවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමක් තියෙනවා මේ සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ අපි ආනයනය කරන්නේ ආනයනික භාණ්ඩ ඩොලර එක අගේ විශාල වශයෙන් වැඩි වුණා කියන එක අපි කවුරුත් පිළිගන්නවා ඒ වගේම නැව් ගාස්තු ඒ වගේම අනිකුත් ප්‍රවාහන වියදම් වැඩිවීම තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමක් සිදු වෙලා තියෙනවා නිසා අපි විශේෂයෙන්ම පසුගිය මාසේ අපි තව තීන්දුවක් කරන් තිබෙන මේ මාසේ 6 වෙනිදා විවෘත ගිනුම් මගින් ආනයනය කිරීම නවත්තලා තිබ්බා අපි කැබිනට් මණ්ඩලයේ අනුමත කෙරුවා අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් සඳහා ඒ ගිනුම් විවෘත ගිනීම් තුලින් නැවත බඩු ආනයනය කිරීමට ආනයනය කරුවන්ට අවස්ථාව ලැබලා දුන්නා ඒ නිසා මම හිතනවා දැන් අපි මේ ජූලි පළවෙනිදා ඉඳලා තමයි මේ වැඩපිළිවෙල අපි පටන් ගත්තේ ඒ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් රට තුළට එයි ඒ තුලින් අපිට මිල පාලනයක් එහෙම නැත්නම් මිල ස්ථාවරකරණයක් අපිට කරගන්න පුළුවන් ඒ නිසා අත්‍යවශ්‍යයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ටික අඩු මිලකට ලබා දෙන්න අපි කටයුතු කරන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා අගේ මූලික අරමුණේ මේ පසුගිය මාසය තුලම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් නැතුව රටේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල තමයි අපි මූලික අරමුණ උනේ ඒ වගේම අපි ලංකා සත්සු ආයතනය ගැන කතා කරුවොත් අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන දීවර සංස්ථාවක් සමග ලංකා සත්සු ආයතනය දැන් සතියකට ඉස්සෙල්ලා අපි දීවර සංස්ථාවේ සියලු මාළු නැවතත් අපි ඒ ශාකා හරහා රටේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරා. ඒ වගේම තමයි සියලුම මිලදී ගැනීම ටෙන්ඩර් පටිපාටිය තුලින් මිලදී ගැනීමට ලංකා සත්සු ආයතනයට මම උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා වෙනම් දැන්වීම් දාලා සියලුම මිලදී ගැනීම් ටෙන්ඩර් පටිපාටිය තුලින් ලබා ගන්න කටයුතු කෙරුවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ආයතනයේ සතු විශාල ප්‍රමාණයක මිලියන 550කට ප්‍රමාණ ප්‍රමාණයක් පසුගිය කාලේ බඩු නරක් වීම තුල සතු සායතන තුල එකතු වෙලා තියෙන එක එක්ස්පයරි වෙලා තියෙන බඩු. ඒ නිසා ඒ සම්බන්ධවත් මම තීන්දුවක් ගත්ත ඉක්මනින් මේ නැවත සැපයුම් කරනට ලබා දීලා අපේ ඒ තියෙන මිලියන 500 නැවත ආයතනයට ලබා ගන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම සමුපකාර තොග වෙළඳ සංස්ථාව මගින් පාරිභෝගික ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව බෙදා හැරීම සඳහා පන්නේගම හිඟුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව සතුස කාබලික පොහොර ව්‍යාප්තිය ආරම්භ කරනත් සතුස දොරින්දොරට ව්‍යාප්තිය යටතේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන මහල් නිවාස අසලට ගොස් ඒ අයට පහසුකම් සපයන එහෙම නැත්නම් ඒ අය ළඟට ගිහිල්ලා බහඬ ලබා දෙන වැඩපිළිවෙලකුත් අපි හදලා තියෙනවා. ඒ වගේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පාරිභෝගික සිල්ලර මිල පාරිභෝගික සිල්ලර මිලට ගනු ලබන සියලුම බහඬ උපරිම සිල්ලර මිල බර පරිමාස කල්ලිකුත් වෙන දිනය නිෂ්පාදන දිනය ආදී විස්තර ඇතුළත් ගැසට් නිවේදනය 2022 6 20 ප්‍රකාශයට පත් කරන ලදී. මේ ගැසට් එක අපි අයින් කරගෙන තිබ්බේ නැවතත් අපි ඒ ගැසට් එක අපි ඇතුළත් කරා. ඒ නිසා අනිවාර්යයෙන්ම සෑම භාණ්ඩයකටම මේ කියන ලේබල් එක අලවන්න ඒ කටයුතු කරන්න අපි වැඩ කටයුතු ආරම්භ කරා. ඒ වගේම කැකුල් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් අපි නියෝග කරා. ඒක 2022 6 10 වන දින නිකුත් කරලා තිනවා. ඒ නිසා පවතින විශේෂ වෙළඳපොළ තත්ත්වය තුළ පාලනය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක් ආවරණය පරිදි වෙළෙන්දන් ආනයනය කරුවන් තොග රැස් කරන්නන් ගබඩා කරන්නන් සහ බෙදා හරින්න වෙත විශේෂ විධානයන් නිකුත් කිරීමට අවශ්‍ය වෙන කෙටුම්පත නීති කෙටුම්පතක් වෙත 2022 6 29 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ඉදිරිපත් කරලා තිනවා. මේකෙදී අපි විශේෂයෙන්ම සඳහන් කරන්නේ පාරිභෝගික අධිකාරියට විශාල රටේ මහ ජනතාවගේ විශාල පැමිණිල්ලක් තියෙනවා. මේක අල්ලන්නේ අවශ්‍ය කරන දේ වෙන්න හැයි කියන එක. නමුත් ඒ සම්බන්ධව නීති අපිට අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා තොග රැස් කරන්නම් විශේෂයෙන්ම තොග එළියට තමන් ළඟ තියාගෙන තොග එළියට දෙන්නේ නැති වාගේ දේවල් වලදී අපිට යම් නීතිය දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා මම නීතිපතිතුමාට දන්වලා නීතිපතිතුමාගේ අනුමැතිය ලබා ගත්ත ඉදිරි සතිය තුළ අපිට අවශ්‍ය කරන ඒ වැටලීන් මුලින් පසුව විශේෂයෙන් මහ පරිමාණයේ ව්‍යාපාරික මෝල් හිමියෝ ඒ වගේම තොග රැස් කරන්නන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අපි ඒ අනුමැතිය ලබා ගත්තා. ඒ නිසා අපිට ඉදිරියේදී පුළුවන් වෙයි ඒ අවශ්‍ය කරන නීතිමය කටයුතු කරන්න. ඒ වගේ වගේම අපි පසුගිය මාසය තුල වැටලීම් විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. වැඩි මිලට සහල් විකුණු ලබන වෙළෙන්දන් 237 දෙනෙකුත් මිල ප්‍රදාශය නොකරන විකුණු ලද වෙළෙන්දන් 593 දෙනෙකුත් නීතිය දැහැන්ට ගෙන්නලාදී. තවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අනෙකුත් භාණ්ඩ පාලනය සඳහා ගැළලෙබු ක්‍රියාමාර්ග ලෙස ඉන්ධන තම සන්තකයේ තබාගෙන පාරිභෝගිකයා වෙත නිකුත් නොකිරීම පිළිබඳ ලැබුණු පැමිණිලි පදනම් කොටගෙන ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේ අනුදුව ඉන්ධන හල් 10ක ප්‍රමාණයකින් ඉන්ධන පාරිභෝගිකයා වෙත නිකුත් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති අතර මහා පරිමාණ ටින් මාළු වෙළෙන්දන් 2 දෙනෙකුගේ නිෂ්පාදන නීති රෝධී ක්‍රියා පිළිබඳ වැටලීම් කොට නීතිමය කටයුතු කරලා තිනවා. මේ සමහරලාට දේශීය වශයෙන් තියෙන කර්මාංශවල පිටින් ගෙනල්ලා ලංකාවේ ලේබල් ගහලා ඒ මාළු ටින් රටේ ජනතාවට දෙනවා. ඒ සම්බන්ධව විශාල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇතිල ඒ වැලි කම්මල් දෙකක් අපි වැටලීම් කරලා අවශ්‍ය කරන කටයුතු කරලා තිනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා මේ අපි ආනයනික සහල් ඉතාමත් මනුෂ්‍යයන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන් සහල් සත්ව නිෂ්පාදන සඳහා පාවිච්චි කරනවා. එක පැත්තකින් සත්ව නිෂ්පාදනට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය යම් අඩුවක් තියෙන නිසා ඒ සමාගම් අපි පාවිච්චි කරන්න පුළුවන් හොඳ සහල් ඒ සඳහා පාවිච්චි කරනවා. නිසා අපි නැවතත් ඒක අඩු කර සඳහා ඒ ගැසට් පත්‍රය අපි නැවත ඉදිරිපත් කරලා ඒ සඳහා අපි කටයුතු කරලා ඒක නවත්වන්න. ඒ වගේම මා අමාත්‍ය ධුරේ බාර ගන්න අවස්ථාව ශ්‍රී ලංකා වාණිජ නීතිගත් සංස්ථා විසින් ආනයනික නාඩු සහල් GR11 සහල් සහ සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක තොග මිල වශයෙන් පිළිවෙලින් 135 165 සහ 135 වශයෙන් ලංකා සස්ස සමාගමේත සහන මිල ලබා දෙන්න කටයුතු කෙරුවා. මා ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවේ නිර්දාන සමග සහ ලංකා සස්ස සමාගමේ නිර්දාන සමග සිදු කරන සාකච්ඡාදී ආනයනික නාඩු සහල් සහ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් තොග මිල පිළිවෙලින් 177ත් 195ත් සහ 171ක් වශයෙන් රජයට පාඩුවක් නොවන ආකාරයට ලංකා සස්ස සමාගම වෙත පමණක් සැපීමට තීරණය කළාදී. එමෙන්නම නැවතත් 2022 6/28 දින සහල් සැපීමේ නඩත්තු වියදම් ඉහළ යාම හේතු කොටගෙන තොග මිල නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් 181කටත් සම්බ කිලෝ එකක් 199කටත් ලංකා සස්ස ලබා දීමට මා විසින් උපදෙස් ලබා දුන්නා. මම හිතන්නේ විශේෂයෙන්ම වාණිජ STC එක හරහා ගෙනපු සහල් වලින් අපි ලංකා සස්සට සහල් මිලට ගෙනෙන මිලට වැඩි අඩුවෙන් ලබා දෙන නිසා බිලියන 1.56ක විතර පාඩුවක් සිදු වුණා පසුගිය කාලේ. නිසා මම කිව්වා මේ සම්බන්ධව මේ පාඩුව කරගන්න නැතුව අපිට වෙන මිලටම ලබා දෙන්නොත් දැන්ට තියෙන එළියේ තියෙන මිලට වැඩිය රුපියල් 25ක 20ක විතර රුපියල් 25ක විතර අඩුවට දෙන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරන්න කියන එක මම උපදෙස් දුන්නා. ඒ අනුව ඉදිරියේදී 4-5ක්වත් මං හිතන්නේ රජයට පාඩුවක් නොකර අපිට ඒ භාණ්ඩ ලබා දෙන වැඩ පිළිවෙලට යන්න පුළුවන්. ඒ වගේම අපි තවත් තීන්දුවක් ගත්තා රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ හරහා අපි තවත් සහල් ටොන් 50,000ක් ආනයනය කරන්න කටයුතු කරා. ඒ වගේම කටයුතු කරන්න ඉස්සරහට අපි තීන්දුව කරා රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩ සැපීම් සහ වෙළඳ කටයුතු ලෙස සැලකෙන රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව වෙළඳපොළ අභියෝග හමුවේ මැයි මාසයේ සුද්ධලාභයේ මිලියන 15කුත් ජුනි මාසයේ සුද්ධලාභයේ මිලියන 100ක් පමණ ප්‍රමාණයක් අපිට උපයා ගන්න හමුණා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ආර්ථික මධ්‍යස්ථාන අපි වෙළඳ අමාත්‍යාංශය යටතේ මේ ආර්ථික මධ්‍යස්ථාන තිබ්බත් පසුගිය කාලේ සමහරවිට කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ සඳහා ඒ ආයතනය ගියා. එතන මේකේ වැඩි බලතල ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දුන්නත් ඒ දිස්ත්‍රික් ලේකම්වරු සහ රේකී අමාත්‍යාංශය යටතේ පරිපාලනයේ සම්බන්ධව තියෙන ගැටලු නිසා අපි හිතන්නේ ආර්ථික මධ්‍යස්ථානවල තිබ්බ මූලික අරමුණ අද සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම මම අමාත්‍යාංශ ලේකම්තුමා සමග සාකච්ඡා කරලා සියලු දෙනාත් එක්ක ඒකමතිකව අපි නැවත රේකී අමාත්‍යාංශය යටතේ දිශාපතිවරුත් එක්ක සම්බන්ධල ඒ වැඩපිළිවෙලක් හදාගත්තා. හරියාකාරව මේ සම්බන්ධව ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථාන සක්‍රියව ගොවියටත් ඒ වගේම පාරිභෝගිකයට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපි හදන්න තීන්දු කරා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ දිනවල අපි ආහාර බෙදා හැරීම් සම්බන්ධව විශාල අභියෝග සහයෝගයකට මුහුණ දුන්නා මේ ඉන්ධන ප්‍රශ්නය නිසා ඒ කළමනාකරණය කරගන්න විශේෂයෙන්ම යුද හමුදාව අපිට විශාල සහයක් දුන්නා ආර්ථික මධ්‍යස්ථාන හරහා ඒ එන ගොවියන්ටත් ඒ භාණ්ඩ එතනින් එළියට යන සියලු ලොරි රථවලට ඩීසල් ලබා දෙන වැඩපිළිවෙළ අපි ආරම්භ කරලා ඉතාමත් සාර්ථක වෙනවා ඒ නිසා තමයි මම හිතන්නේ මේ කොච්චර ප්‍රශ්න තිබ්බත් පහුගිය දවස්වල ගොවියා පාරට එන්නේ නැතුව අපිට මේ ආර්ථික මධ්‍යස්ථාන යම් සහනයක් අපිට ලබා දෙන්න පුළුවන් වුණා. ඒ නිසා මම විශේෂයෙන්ම නැවත වාරයක් කියනවා අපේ ගරු මන්ත්‍රීවරු සියලු දෙනාට අපි රටක් වශයෙන් විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙන වෙලාවක අපි කවුරුත් කැමති නැහැ අත්‍යවශ්‍ය භාණ්ඩ එහෙම නැත්නම් කණ්ඩ තියෙන බඩු ටික රටේ ජනතාවට නැති වෙනවට. ඒ නිසා ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සියලු දෙනාට එකතු වෙලා ඒකට සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලීම කරනවා. අපිට මොකද
මං අන්න කැමති දැන් මිල පාලනයක් නැද්ද? මිල පාලනය අත්හැරලාද?
නෑ මිල පාලනයක් තියෙනවා. දැන් මං කිව්වා ඔබතුමාට සහල් සඳහා මිල පාලනයක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම ආනනිකාල්
නාඩු කීර දිගුරන්නේ
නාඩු 220යි මිල පාලනය. සම්බ 230යි කීරි සම්බ 260යි. එතකොට
ඔය ගණන් වලට තියෙනවද ගරුවැපත්තේ
මන්න? මෙහෙමයි ගරු මන්ත්‍රීතුමා සාමාන්‍යයෙන්
දැන් මෙතන ප්‍රශ්නේ මේකනේ මිල පාලනයක් නෑනේ.
මිලපාලනයකට
විතරක් නෙවෙයි කිසිම භාණ්ඩයකට මිලපාලනයක්
මම දැන් ඔබතුමාට
ආණ්ඩුවක් නෑනේ ආණ්ඩුවක් නෑ
ආණ්ඩුව කියන එක ඉස්සෙල්ලා මම මගේ විෂය ගැන කතා කරා සභා මේ මන්ත්‍රීතුමා ඕම කතා කරලා අහන්න පුළුවන් නමත් මේ අවස්ථාවකදී පොඩ්ඩක් අපි කියන දේ මේ තියෙන අමාරු තත්ත්වය තුළ භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. එතකොට දැන් ඔබතුමාවත් ඔබතුමාගේ ආණ්ඩුවත් මේ භාණ්ඩ මිල පාලනය කරන්න බැරුව ගියා. එතකොට ওই පාරිභෝගික අධිකාරිය තිබ්බා. ඒ නිසා එහෙම
ඔබතුමාගේ
නමුත් ඒ නිසා මේ පොඩ්ඩක් තර්ක හර්ෂ ඇමතුමාට ඒ අමාත්‍යංශය තිබ්බේ නැහැ. මේ සියලු දෙනාට අපිට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම පිළිබඳව මම මගේ අපේ රජයටත් ඒ වගේම විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් අපිත් එක්ක කතා කරලා තිනවා අවශ්‍ය හැම වෙලෙම අපි උත්තරයක් ලබා දෙනවා අපිට පුළුවන් විදියට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකට ආරම්භයේ පනත් කෙටුම්පත් පිළිගැන්වීම. අයියෝ හර්ෂ.
අර කතානායකතුමනි මං ඉදිරිපත් කරනවා
සමාජ සමාජ ආරක්ෂණ දායකත්ව බදු මේ පනත අදාළ වන සෑම තැනැත්තකුගේම බද්ධට යටත් පිරිවැටුම මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ යනුවෙන් හඳුන්වනු ලබන බද්ධක් පැනවීම සහ රැස්කිරීම පිණිසද ඒ හා සම්බන්ධ වූ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි. දෙවනි වර කිව්වා
හෙට දිනේ
සභානායකතුමා. මොකද
ගරු ඇමතුමාට මතක් කළ දෙන්න ඕනේ අර කොස්ට් ඔෆ් ලිවින් කමිටි එකක් කියලා තිබා. ඒක හරහා මම දැන් නැවතත් පත් කරලා තියෙනවා. ඒ නිසා එදා අපි ඒ සාධාරණ මිලකට වික්කා. ඒක ගැන ඔබතුමා උත්තර දෙන්න ඕනේ නැහැ. කොස්ට් ඔෆ් ලිවින් කමිටි එක හරි කතානායකතුමා ඔබතුමාගේ අවධානයට ඉතාමත් වැදගත් කාරණාවක්. දැන් මේ අරගලයේ කට්ටිය අත්තඩංගුවට අර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියයි රෙහාන් ජයවර්ධන ජයවික්‍රම මැතිතුමයි අරගෙන තියෙනවා. ඊට පස්සේ පැතුම් කන කියන ඒ සමාජ මාධ්‍ය මේ ක්‍රියාකරුවා දැන් CID එකට අරගෙන ගිහිල්ලා තියෙනවා. අර මේ අර අනුරුද්ධ බණ්ඩාරලා වගේ මේ කට්ටිය බය කරන්න හදනවා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ අපේ හිටව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. හරි ඉතින් එතුමිය අරගලයට ගිහිල්ලා මේ ජනාධිපතිතුමාට ගෝටකෝ හෝම් මේ ව්‍යාපාරය කරගෙන යනවා. එතකොට මේ කට්ටිය බය කරන්න මේ විදියට මර්ධනය කරන්න එපා. මොකද තාමත් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට අයිතිය තියෙනවා ගරු කතානායකතුමා. මේ අපේ 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 අයිතිය ඒක අපිට ඒ අරගලය කරන්න අයිතිය තියෙනවා. ජනාධිපතිවරයාව ගෙදර යවන්න කියලා බෝඩ් එකක් උස්සන්ගෙන අයිතිය අපිට තාම
තියෙනවා.
ගරු කතානායකතුමනි යෝජනාව ඉදිරිපත් කිරීම අංක
යෝජනා අංක දෙක
ඉදිරිපත් කරනවා ගරු
කතානායකතුමනි. සභාව අංක
3 ඉදිරිපත් කරනවා ගරු
කතානායකතුමනි
ආයි
අංක 4
ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි
සභාවිකංගද
ආයි
බටි බාකි ඉමිටියත් බාකි මාකර මැතුමා
එතු ද කතානායකතුමනි පාර්ලිමේන්තු මැතිවරණ පනතත් පළාත් සභා මැතිවරණ පනතත් පළාත් පාලන ආයතන මැතිවරණ ආරක්ෂා පනතත් සංශෝධනය සඳහා පනත් කෙටුම්පත් තුනක් අද මේ සභාවට මම ඉදිරිපත් කරනවා මේ ගැන ආරම්භයේදීම කෙටි පැහැදිලි කිරීමක් කිරීමට ඔබතුමන්ගේ අවශ්‍යය ලබා දීම ගැන ඔබතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමන් දන්නවා අද අපේ රට මුහුණ දීලා තියෙන මේ තීරණාත්මක අවස්ථාවේදී එක්තරා සංදිස්ථානයක අපේ රට තියෙන්නේ මේ රටේ පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි තියෙන විශ්වාසය දැන උගත් තරුණ පරම්පරාවේ බොහෝ දුරට විශ්වාස භංගත්වයක් විදවැටීමක් සිද්ධ වෙලා තියෙනවා මෙහෙම සිදුවෙච්ච අවස්ථාවවලදී මේ රටේ ඇතිවෙච්ච තරුණ කැරලි පිළිබඳ අප්‍රසන්න අත්දැකීම් අපිට තියෙනවා දශක 5කට වැඩි කාලයක් ප්‍රචණ්ඩත්වයක් වැළඳගත් සමාජයක් ශ්‍රී ලාංකික සමාජය. ඒ නිසා ඒ අවස්ථාවේදී මට මතක් වෙනවා 80 ගණන්වල තරුණ කමිටුවක් පත් කළා. GL පිරිස් මැතිතුමා ඇතුළු ගෞරවනීය කමිටුවක්. කිසිම මුදල් දීමනාවල් ගන්න නැතුව ගෞරවනීය සේවාවක් කළා. නිර්දේශ 51ක් ඉදිරිපත් කළා. එකක් පුණේ පළාත් පාලන ආයතනවල තරුණ නියෝජිතින්ට 40%ක නියෝජනත්වය ලබා දීම. අද ඒ සියල්ල අමතක කරලා තියෙනවා. යටපත් කරලා දාලා තියෙනවා. තමන්ගේ අනාගතය පිළිබඳ තීන්දුව ගන්න තැන්වල ඒ තරුණයන්ගේ හඬට අවකාශයක් නැත්නම් ඒක නැවතත් වරක් අපි භයානක තත්ත්වෙට මේ රට ගෙනියනවා. අද මේ තරුණ පරම්පරාව මේ නගන හඬට මේ සභාව තුළ අවකාශයක් තියෙන්න ඕනේ. ඒ නිසා අපේ රටේ ජනගහනයේ ප්‍රතිශතය දිහා බලනකොට අඩු ගානේ තරුණ ප්‍රතිශතය නෙමෙයි 5%ක ප්‍රතිශතයක්වත් මේ පාර්ලිමේන්තුව තුළ ඒ තරුණයන්ගේ නියෝජනත්වයක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල ඒ සාධාරණ නියෝජනත්වය ඒ තරුණ උදවියට දෙන්න කියන ඉල්ලීමයි මම මේ යෝජනා තුළින් ඉදිරිපත් කරන්නේ. දෙවෙනි කාරණය මම පාර්ලිමේන්තුවේ ඉන්න හැම දේශපාලන ව්‍යාපාරිකම නායකයන්ගෙනුත් ඉල්ල හිටනවා මේ යෝජනාවෙන් සියල්ල විසඳෙන්නේ නැහැ. හැබැයි දේශපාලන පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිවිය යුතුයි. එහෙම නැත්නම් මේවායින් වෙන්නේ ධනපති සමාගම් අයිති උදවිය මහා ව්‍යාපාරිකයෝ ප්‍රභූ පවුල් වලට ඒකාධිකාරයන් බවට පත් කරගෙන තියෙන දේශපාලන පක්ෂ. එහෙම නැත්නම් දේශීය සහ විදේශීය බලවේගවල න්‍යාය පත්‍ර වලට යට වෙලා තියෙන න්‍යාය දේශපාලන බලවේග තමන්ගේ එහෙයියන් වත තමයි ඉස්සරහට දාන්නේ. නිසා පක්ෂය ඇතුළේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සඳහා නීති නීති ගෙනේම ගැන කල්පනා කළ යුතු අවස්ථාවකට මේ රට ඇවිල්ලා තියෙනවා කියන කාරණයත් මතක් කරමින් මම මගේ පළවෙනි යෝජනාව සභාව ඉදිරියේ තවන්ට බලාපොරොත්තු
පළාත්
සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා.
මන්දිතුමාගෙන ආපු යෝජනා මම ස්ථිර කරනවා.
අංක 7
පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා.
යෝජනා ස්ථිර කරන්න.
කරු කතානායකතුමනි, ඒ යෝජනාව මම ස්ථිර කරනවා.
ප්‍රධාන කටයුතු යෝජනා අංක 1.
යෝජනා අංක 1
අනුමත කිරීම.
ඉදිරිපත් කරනවා.
සභාවිකංගද?
ආයි.
පාර්ලිමේන්තුව
19 වෙනි අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා කල් තැබී සිටියයි යෝජනා.
කරු වෛද්‍ය සාර්ජ සේනරත්නතුම.
කරු කතානායකතුමනි, අද මෙම කරු සභාවට ඉදිරිපත් කරන්නේ කල් තැබීමේ යෝජනාව යටතේ මා ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රියාපිළිවෙත හමුවේ අද රට තුළ උග්‍ර බලශක්ති අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ක්ෂේත්‍රයන් රැසක් කඩා වැටීමට ලක්ව ඇත. ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ප්‍රවාහන ක්ෂේත්‍රය මෙන්ම අද ජනතාවට සිය ජීවනෝපාය පවා සිදුකර ගැනීම නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මේ නිසා බොහෝ පිරිසකට අද රැකියා හිමියන්ගේ අවධානමක්ද මතුව ඇත. එපමණක් නොව මෙරට දූදරුවන්ගේ කඩයිම් විභාගයක් වන උසස් පෙළ විභාගයේද අද වන විට කල් දැමීමට රටේ වාතාවරණය හමුවේ සිදු වී තිබේ. ඒ නොනැවතී දැන්ටමත් දැඩි ආහාර අර්බුදයක පෙරනිමිති 15 ඇත. කෙසේ වෙතත් මේ පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සම්බන්ධයෙන් රජය සතු යම් නිශ්චිත පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බව
නැත. විශේෂ පක්ෂ නායක රැසීම දැන් අපි පවත්වනවා. කරුණාකරලා ඔක්කොම නායකතුමන්ලා පැමිණෙන්න. නියෝජක නායකතුමා උලාසනෙට පැමිණෙන්න.
ගිහින් ගත හැකි.
ගරු රාජිත සේනාරණ මෙත්තම ආරම්භ කරන්න ගරු එමුතු.
කළ යුත්තේ ජනතාව මෙම ගැටලුකාරී වාතාවරණය උදවා ගැනීමට අවශ්‍ය කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග සහිත නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කොට ඒ පිළිබඳව මෙම උත්තරීතර පාර්ලිමේන්තුව සහ සමස්ත ජනතාව දැනුවත් කර එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව රජය සියලු දෙනාටම පිළිගත හැකි වැඩපිළිවෙළක් වහාම ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවට මෙම ගරු සභාව යෝජනා කරයි. මෙවැනි වැඩපිළිවෙළක් අපි ආගෙන හිටියාම උදේ වරුවම නොයෙකුත් ඇමතිවරු තෙල් ඇමති කියනවා තෙල් එන වෙලාවල්, ඩීසල් එන වෙලාවල්, පෙට්‍රල් එන වෙලාවල්, භූමි තෙල් එන වෙලාවල්. හැබැයි පෙට්‍රල් ෂෙඩ් තියෙනවා, පෙට්‍රල් නෑ, ඩීසල් නෑ, භූමි තෙල් නෑ. සිපෙත් කෝ එක වහලා IOC එකට හිටපු ගමන් අරිනවා වහනවා. මෙන්න මේ වගේ තත්ත්වයක්. වෙළඳ ඇමතිතුමා කියනවා වෙළඳ භාණ්ඩ ටික ගේන හැටි, ආහාර ද්‍රව්‍ය ගේන හැටි මේවා ඔක්කොම කතා කරනවා. නමුත් සතසොට ගියාම රාක්ක හිස්. ඒවයි තියෙන බඩු සීමා සහිත ලබා දීමක් තිබෙන්නේ. මේ කොහෙවත් කඩසාප්පු වල බඩු නැහැ. සුපර් මාකට් වල ඔක්කොම රාක්ක හිඳිලා මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙන්නේ. රෝහලට ගියාම බෙහෙත් නැහැ. ඔපරේෂන් කරන්න අවශ්‍ය බඩු නැහැ. එතන තියෙන ඒ තත්ත්වය. ඉස්කෝල වලට ගියාම ගුරුවරු නැහැ, ළමයි නැහැ. මේ වගේ අද රට ආරාජික තත්ත්වයකට අද දැමලා තිබෙන්නේ. මම ඉස්සෙල්ලාම මේ ආරම්භ කරන්නට කියන පෙර මේ රටේ තත්ත්වය පිළිබඳ කර මේ ආසන්නම සමීක්ෂණයේ එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් සංවිධානයේ වශයෙන් කරපු එකේ යම් දත්ත කීපයක් කියනවා මේ රටේ ඇතිවලා තිබෙන තත්ත්වය මොකක්ද කියන. මේ රට ජනගහනයෙන් 22%කට ආහාර ආධාර අවශ්‍ය බව අවශ්‍ය වන අතර පවුල් වලින් 86%ක් ආහාර ගැනීම අඩු කිරීම හෝ ආහාර ගැනීම මතු කිරීම මගහැරීම සිදු කරන බවය. ඒගොල්ලෝ ගිහිල්ලා හම්බුන හැම පවුල් 10කටම පවුල් 8ක් හෝ 9ක් එක්ක එක වේලක් කන්නේ නැහැ, එක්ක එක වේල දෙකක් කන්නේ නැහැ, එක්ක කන වේල අඩු කරලා තිබෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තිබෙනේ එතුමන්ගේ නියෝජිතයෝ කියන්නේ. ඒ වගේම මෙරට මානුෂික ආධාර අවශ්‍ය ජනගහනය 157ක්. ඒ කියන්නේ 127කට මානුෂික ආධාර අවශ්‍ය තත්ත්වයක් තියෙනවා. 117ක පිරිස වඩාත් අවදානම් කාණ්ඩයක පසුවන බව උන්ට ක්ෂණික ආධාර අවශ්‍ය බවද උන් පවසනවා. දැන්ම පියවර නොගහතොත් මෙරට බොහෝ පවුල් වලට සිය මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවනු ඇති බවයි. නමුත් කලක් ශක්තිමත්ව පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැන් අනතුරේ වැටී ඇති බවක්. මැයි මාස අවසන් වනට අත්‍යවශ්‍ය ඖෂධ 200ක තොග අවසන් වනු ඇති අතර ඉදිරි මාස 2-3 තුළ තවත් ඖෂධ වර්ග 163ක තොග නිම වෙන ඇති බවත් ඔවුන් පවසයි. එමෙන්ම අත්‍යවශ්‍ය සල්ලකර්ම උපාංග 2724ක් සහ සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250ක තොග අවසන් බවත්. ඒ වගේම 2021 22 මහකන්නේ වීඑස් වන්න 50 දක්වා අඩු වී ඇති බවයි. එතකොට මේ තත්ත්වයේ ඇත්තේ විශාල මන්දපෝෂණයක් මේ රටේ වාර්තා වෙනව. දරුවන් 160කින් 117ක් අද මන්දපෝෂණය. අපි ආණ්ඩුව බාර දෙනකොට යුනිසෙෆ් සංවිධානයේ මම ඉවත් වෙලා ගියාට පස්සේ මට ලියුමක් එව්වා අධ්‍යක්ෂකවරයා මා කළ සේවය පිළිබඳව ප්‍රශංසා කළා. 160ක දරුවන්ට ඒ පෝෂණය ඇති කිරීම සඳහා දැන් මේ බලන්න අරුණ පත්තරේ කාගේද අපේ දිලිත් ජයවීර තමුන්නාසලගේ දිලිත් ජයවීර මහත්මයාගේ පත්තරේ තියෙන ප්‍රධාන වැකිය මොකද්ද? ඉන්ධන හා ප්‍රවාහන ගැටලු නිසා පැයකට 4ක් මරුට හෘදයාබාධ හා අධිරුධිර පීඩන රෝගවල වැඩිවීමක් පවතින ඉන්ධන අර්බුදයේ සමග ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මහමග සහ නිවෙස්වල රෝගීන් විය යෑමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව වෛද්‍යවරු පවසනවා. මෙන්න මේ රටේ තත්ත්වය. මේ මොනවා කතා කරත් මෙන්න මේවට විසඳුම් හොයන වැඩපිළිවෙළකුයි අපිට අවශ්‍ය. මේ තියෙන්නේ අපේක්ෂාරෝහලේ තත්ත්වය ගැන මූණපතරේ එවලා තියෙන රෝගියෙක්. මේ වෙලාවේ මහරගම පිළිකා රෝහලේ ඉතා කුඩා ලදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවේ කීමෝතෙරපි සහ තවත් අත්‍යවශ්‍ය ඖෂධ කීපයක් නැහැ. පිටරට ඉන්න කෙනෙක්ගෙන් අපිට උදව් ඕනේ. උදව් කරන්න කෙනෙක් අත් දකින්න ශෙයා කරන්න සල්ලි එකතු කරන්න. මෙන්න මේ වගේ තත්ත්වයක් ආයාචනය කරන ඒ ළමා රෝහලේට අවශ්‍ය ඖෂධ නැහැ. මේ ළමා රෝහලෙන් ඉල්ලනවා ඖෂධ වර්ග 8ක්. මෙන්න මේවා සපයන්නේ කියලා ආධාර උපකාර කරනවා. ඒ වගේම කරාපිටිය ශික්ෂණ රෝහල ගත්තොත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතය ඇති කිසිම රථයකට ඉන්ධන නොමැත. හදිසි රෝගියෙකු ගෙනීමට වෙනත් රෝහලකට මාරු කර යැවීමට ඇති ගිලන් රථ 15 මේ වෙනුවට තෙල් නොමැතිවීම නිසා ගාල් කර තිබේ. ඒ අතර ඖෂධ ප්‍රවාහනය කරනු ලබන ලොරි දෙකක්ද ඩීසල් නොමැතිව නතර කර දමා ඇත. රෝහලේ විවිධ අවශ්‍යතා සඳහා ධාවනය කරනු ලබන කැබ් රථ 4ක් සහ පෙට්‍රෝලින් ධාවනය වන වෑන් රථයක්ද මෙලෙස නතර කර දමා ඇත. රෝහලේ සේවකීන් පවසන්නේ අත්‍යවශ්‍ය සේවා රථවලට පමණක් ඉන්ධන ලබා දෙන බව පැවසුවද ඉන්ධන පිරුවම් මල් වෙත ගිය විට එලෙස ඉන්ධන නොලැබෙන බවයි. මේ තියෙන්නේ සුවසැරිය. තමුන්නාසල දන්නවා සුවසැරිය එක එනකොට ගල් ගහන්නේ කිව්වට පෞගිය කොවිඩ් වසංගතය වෙලාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය කිව්වා මේක ජාතික මෙහෙවරක් මේ සුවසැරිය කියලා. අද සුවසැරිය තත්ත්වය මොකද? නෝටිස් ටු ද පබ්ලික්. මේ කියන්නේ සුවසැරිය ආයතනය. We wish to bring to the notice of the public that 1990 සුවසැරිය ප්‍රී හොස්පිටල් ඇම්බියුලන්ස් සර්විස් is currently facing multiple challenges in fulfilling patients' expectations. Our daily patient transfer have increased from 1,000 to 1,600. This increased demand has to be managed with the current fleet of ambulances compounded by the diesel crisis. Meva pavada me venada vinadi 13ක් යනකොට සාමාන්‍යයෙන් රෝගීන් ඉන්න තැනකට ආපු මේකේ දිගටම කියන්නේ මේවා ඉදිරියට ප්‍රමාද වෙන්නට පුළුවන්. මේක හදිසි අවස්ථාවට පැවෙන්නේ. ඒ අතරම පුද්ගලික රෝහල් ගැන අද කිසිම නියාමනයක් නැහැ. අපි ඉන්න කාලේ පුද්ගලික රෝහල් නියාමනය කරා. අපි වෙනම මිල නියාමනය කරන්නත් බලාපොරොත්තු වුණා. ඒ වෙලාවේ තමයි ආණ්ඩුව නැති වුණේ. මේ බලන්න එක්තරා පුද්ගලික රෝහලක ඇත්තරම මේක කරන්නේ මේ මොලේ තියෙන ඔපරේෂන් එකක් කරපු ඒ ඔපරේෂන් එකේ බිල කීයද? 112,092,250. ඒ කියන්නේ 113,000ක් විතර මේකට චාර්ජ් කරලා තියෙනවා. මේක බලන්න චාර්ජ් කරලා පුයේ මොනවද කියලා. මේකේ තියෙන වෝඩ් ප්‍රොසීඩියර්ස් මොනවද දන්නේ නැහැ. ඒකට දාලා තියෙනවා 11,82,258. මේ එක පැත්තක ආණ්ඩුවේ රෝහල්වල බෙහෙත් නැහැ, ශල්‍යකර්ම කරගන්නට බෑ. දැන් පුද්ගලික රෝහල්ට ගියාම මිනිස්සුන්ට වෙනම ලෙඩ හැදෙනවා මේ බිල් දැක්කාම. ඒ කියන්නේ වෝඩ් ප්‍රොසීඩියර්ස් මොනවද දන්නේ නැහැ වෝඩ් ප්‍රොසීඩියර්ස්. ඒකට දාලා තියෙනවා 11,82,258. ඒ වගේම තියෙනවා වෝඩ් කොන්සියුමර්ස් කියලා. මේ වාට්ටුවේ ඉන්න පුළුන් ටික, ප්ලාස්ටර් ටික ඔය වගේවා. ඒවට දාලා තියෙනවා 14,53,772,788. ඒ වගේම ෆාමසි ඩ්‍රග්ස් බෙහෙත් වලට දාලා තියෙනවා 32,80,875,732. මුළු බිල 111,912,205,207.
තමයි නිතු දෙකක කාලයක් තියෙන ගර්මෙත්තුමා.
මේවා මෙහෙම බිල් කවදාකවත් හිතන්නවත් බැරි මේ බිල් මේ වගේ තියෙන 112,000. මං හිතන්නේ සිංගප්පූරුවට ගියත් සිංගප්පූරුවෙත් ඔය ගන්නට මේ ටික කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම අනිත් පැත්තෙන් අධ්‍යාපනය බලන්න. මේ තියෙන්නේ foreign universities are now differing Sri Lankan students due to the financial situation of the country. මේ තියෙන your application to the University of Huddersfield. ඒගොල්ලෝ ලියලා වල තියෙනවා following your application to the University of Huddersfield. We have decided to defer your application until the next intake. As a result of the ongoing disruption in Sri Lanka, our current students are facing significant problems paying for their living costs while they study because they cannot access the funds they need from home. ඒගොල්ලන්ට මේ මුදල් නැති නිසා මේ ළමයෝ අපේ ළමයෝ බාර ගන්නේ නැහැ එන අවුරුද්දට apply කරන්නයි කියලා කියනවා. මෙන්න මේක ආද උසස් අධ්‍යාපනය. අනිත් පැත්තේ රාජ්‍ය සේවකීන්ට දාලා තියෙන ඉවත් වීමේ අවස්ථාව ලබා දීලා තියෙන වන්දි ගෙවන්න. පෞගේ කාලේ ආණ්ඩු උදාර බොහොම උජාරුවෙන් කිව්වේ මොකද්ද අපිට අපි මෙච්චරක් රස්සාවල් දුන්නා කියලා. දැන් තියුණ රස්සාවල් ටික අතහැරලා යන්නේ කියලා රාජ්‍ය සේවයට ඉල්ලා හිටිනවා පළවෙනි වරට. එක පැත්තකින් අනිත් එක බාණ්ඩ මිල මං මෙතන වෙලා නැති හින්දා මම ඔක්කොම කියවන්නේ නැහැ. හැම බාණ්ඩයක මිල ආකාශය උසට ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ උද්දමන අංක මොනවා කිව්වත් මේ ශ්‍රී ලංකාවේ උද්දමනය 130කට වැඩි කියලා. ශ්‍රී ලංකාවේ උද්දමනය 130.14% බව එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේ අද ප්‍රකාශ කළා.
තවද 2022 වසරේ ජනවාරි පළවෙනිදා සිට මේ දක්වා රුපියල් 150කට වැඩි අගයකින් බාල්දි වී ඇති බව මහාචාර්ය හංකේ විසින් මුදල් ගැටලු ඇති රටවල උද්දමනයේ තත්වයන් පිළිබඳ සිය නිරන්තර යාවත් කාලෙවින් සිදුවීම් කර තියෙනවා. මේකයි 100-130ක් බාණ්ඩ උද්දමනය. අනිත් පැත්තෙන් මේ ඔක්කොම කරන අතරේ මේව තියෙන අතරේ අනිත් පැත්තෙන් රාජ්‍ය දේපළ විකිනන්න හදනවා. මේ අතර මේවයි බාණ්ඩ මිල ඉවත් වෙලා මේ බලන්න මේවයි තියෙන මේවක කියන්නේ අද පළවෙනිම විදුලිය
කාලය අවසන්
විදුලිය Tamanට අවශ්‍ය විදිහට මට විනාඩි 5ක් දුන්න වැඩිපුර විනාඩි 5යි අනිත් එක ඉන්ට ඒ ලන්ච් ඉන්ටර්වල් එක නැති ඉඳ දිනේෂ් කුණාදර මැතිතුමත් කිව්වා වැඩි ගන්න කියලා රාජ්‍ය දේපළ විකුණන පළවෙනි එක විදුලිය පටන් අරගත්තා අදානි සමාගමට දෙන්න ඒක විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා කටින් ගියා මොකද්ද හේතුව මොකද්ද తত্ত্বය ඒකට ඇති වෙන తত্ত্বය ජනාධිපතිතුමා කිව්ව හේතුවින්ද කියලා දැන් මේකෙ මෙන්න මොකද විදුලි පනත සංශෝධනය කරා ඕන විදියට පුද්ගලීකරණය කරන් ටෙන්ඩර් ප්‍රොසීඩියස් නැතුව ඒක කරාම ඒක කළාද අදානිට දෙන්න නමුත් මේ පාලා මේකේ අපේ හිටපු වාමාංශික අදාස් දරන කට්ටිය පවා මේකෙදි ඡන්දය දීමේ වැලකී හිටියා එදා මම පැහැදිලිව කිව්වා මේක වක්කඩක් ඇරියා වගේ තමයි මෙතනින් එහාට ඕනෑම කෙනෙක් ඕනම දෙයක් මේ විදියට කරත හැකි කියලා. එතන විකිණීමේ ආරම්භ කරා දොරටු විවෘත කරා. දැන් ඊට පස්සේ එනවා තෙල් වලට. ඔය මොනවා කිව්වත් තෙලුත් පුද්ගලීකරණය කරන්න හදන්නේ IOC එකට දෙන්න. ඒකින්ද තමයි අද බලන්න අද IOC එකේ තෙල් ටික ටික එනවා. සිපෙට්කෝ එක තනිකරම වහලා. මේ පෙන්වන්නේ මොකද IOC එකට දුන්නොත් තෙල් එනවා. මේ රටේ ජනතාවට එතකොට තියෙන මොකද්ද විසඳුම කොහෙන් හරි කමන්න අපිට තෙල් ටික දෙන්න. ඔන්න එනවා IOC එක. ඒ අනුව තෙල් ටික ආවහම මොකද වෙන්නේ? අපේ පිරිපාය හොදුව වැහිලා යනවා. මේක තමයි දකුණු ආසියාවේ තියෙන හොඳම පිරිපාදුව. අපේ බොරතෙල් තමයි දකුණු ආසියාවේ තියෙන හොඳම බොරතෙල්. අපිට වඩා බොරතෙල් හොඳ නැහැ IOC බොරතෙල්. ඒ නිසා බොරතෙල් වලට IOC වලට ඉල්ලුම අඩු වෙලා තියුණේ පහුගිය කාලේ. සියලුම කට්ටිය සමහර ජෙට්ස් ඇත්තරම ගුවන් යාන ඒ රටවල් වලින් එනකොට තමන්ගේ ටැංකිය හිස් කරගෙන ආව පුළුවන් තරම් අඩිය යාන්තම් තියාගෙන මේ බොරතෙල් වලින් පුරව ගන්න. මේක තමයි අපිට තියෙන කීර්ති නාමය. නමුත් ඒක නිසා ඉන්දියාවේ IOC
බොරතෙල් තෝකෙන් වගේ
අවසන් වෙනවා. විකිනීම නැති වුණා. විකිනීම අඩු වුණා. දැන් අද මේ කරන්නේ මේක වැහුවාම ඒකෙන් වෙන්නේ එතකොට ඒ ජෙට් ඔයිල් එක තනිකරම IOC ජෙට් ඔයිල් එක විකිනීම එකට තියෙන ඉල්ලීම වැඩි වෙනවා. මෙන්න මේක තමයි කරන්න ඕනේ. එතකොට මේකෙදි කියනවා මේවා විකුණන්න කියනකොට කරන්නේ මොකද්ද? අකාර්යක්ෂමතාවය. වැටුප් මෙච්චර ගන්නවා. 900,000 ගාණක් වැටුප් ගන්නවා ඉංජිනේරුව කියලා. මම පැහැදිලිව කියනවා අපි ගණන් හදලා බැලුවා. මේ එක ලීටරයකට ඒගොල්ලන්ගේ සියලුම වැටුප් ගත්තොත් වැටුප් වලට යන්නේ 787යි. 787 ලීටරයක්. එහෙනම් රුපියලකින්වත් ලීටරයක් වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලන් ගෙවන පඩි වලින්. ඒ නිසා අද ජනාධිපතිතුමා අද ඉන්නේ බංකරේක. ඒ බංකරේ බලන්න ගිහිල්ලා තමයි දැන් මං හිතන්නේ හිරුනිකා ඇතුළු ඒ කට්ටිය අතරංගුඩ ගන්න වෙලා තියෙන්නේ. ඇමතිවරු මේවයි මම පෙන්නනවා ඇමතිවරු මේ තියෙන ගෑස් ඩීල් එක. ගෑස් එක
කරුව ඇමතිතුමා අවසන් කරන්න.
හරි. මේ ගෑස් එක එක මේ ඩුබායි වලින් තියෙන ඔෆර් එක ඩොලර් 85ට ටන් එක ගන්න. ඒක ගැන අද වෙනතුරුත් නෑ ඒක යට ගහලා තියෙනවා. ඒ විදිහටම ඇත්තටම මේ ගෑස් ඉන්ධන වියදම ගත්තොත් ඇයි මේවා ගෙන්නන්න බැරි? අපිට සුළු මොහොතක් නියෝජ්‍ය කරුණ නියෝජ්‍ය කතා කරනකොටමනි ඒ කියන්නේ මාසයකට සාමාන්‍ය වශයෙන් දල වශයෙන් අදටත් අපි ඩොලර් බිලියන 10ක් අවුරුද්දකට ආවා කෝවිඩ් වසංගතයේ වේදාවේදී ලංකාවට අපනයන ආදායම වැඩි වුණා ඩොලර් බිලියන 15කට. අද මේ මාසවල මගේ ගාව දත්ත තියෙනවා සාමාන්‍යයෙන් මාසයකට ඩොලර් බිලියනයක් අපේ රටට එනවා අපනයන වලින්. ඒ වගේම ඩොලර් මිලියන 300ක් අපිට එනවා ප්‍රේෂණ වලින්. ඒ කියන්නේ අපේ ශ්‍රමිකයෝ එහෙම එවන්නේ. එතකොට 1300යි. අපි කියමු ඔකෙන් 500ක් අපි දෙමු ඒවට අවශ්‍ය මූලද්‍රව්‍ය, raw materials ගන්න. ඒත් අපිට ඩොලර් මිලියන 800ක් මාසයකට තියෙනවා. එතකොට අපිට කීයද යන්නේ ගෑස් ගේන්න ඩොලර් මිලියන 30ක් විතර මාසයකට. එතකොට ඩොලර් මිලියන 500ක් විතර වියදම් කරාම අපිට අවශ්‍ය ඉන්ධන ටික ගේත හැකි. එතකොට ඇයි මේවා ගේන්නේ නැත්තේ? මේ සල්ලි මොකද වෙන්නේ? ඒකයි අද ඒ නිසා මිනිස්සු අද මේ ජනතාව පාර පුරා හැම තැනකම පෝලිං නොලයි අද මිය යනවා. දැන් ඊයේ වෙනකොට 15 පෝලිං වල මිය ගියා. ඊයේ වෙනකොට
අවසන් කරන ගරුමන්තව වැඩිපුර මිනිත්තු 5ක කාලයක් ගිහිල්ලා තියෙනවා දැන් ඔබතුමාට.
ලැබෙනවා.
ඔව් ගිහින් නෑ වැඩිපුර මිනිත්තු 5ක කාලයක් ඔබතුමා අරගෙන තියෙනවා.
මම මගේ වෙලාව දෙන්නකෝ.
හා. මම දෙන්නකෝ.
හොඳයි.
දැන් මේ තත්ත්වයේ යටතේ අගමැතිතුමාම තමුන්නාසලගේ අගමැතිතුමාම කියනවා පසුගිය රජයේ වැඩ නිසා ලංකාව ලෝකයෙන්ම කොන්නිය රටක් වූ හැටි අගමැති පැහැදිලි කරයි. එතකොට එතුමාම කියනවා පැහැදිලිවම මේ රටේ මේ අර්බුදයට හේතුව තමුන්නාසලගේ මේ අවුරුදු දෙක අමාර. ඒ විතරක් නෙවෙයි කාදිනල්තුමා පැහැදිලිවම කියනවා වැටි ඇති අවසර අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව නම් සමස්ත රටම රටවැසියා තුළ පවතින දැඩි අවිශ්වාසයත් අප්‍රසාදයත් මැද්දේ රාජපක්ෂ පවුල තවමත් බලේ රැඳී සිටීමයි. රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය යටතේ තවදුරටත් බලේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් ඔවුන්ට නැති බැවින් රට වැටි ඇති මෙම ඛේදනීය තත්ත්වයෙන් වගකීම බාරගෙන තවදුරටත් ජනතාව පීඩාවටපත් නොකර තම තනතුරවලින් ඉල්ලා අස්වි රටේ අනාගතය නැවත ජනතාවට බාර දෙන නිසායි මේ මාධ්‍ය සාකච්ඡාව පස්වෙනිද තියපු. එතකොට මේ ඔක්කොම කියන්නේ එක දෙයක් ජනාධිපතිට යන්නේ කියලා. නමුත් ජනාධිපති වෙන වෙනම කාඩ් පැක් එක එහාට මෙහාට අනාන එක එක ඇමතිවරු දාගෙන මේව කරන එක එක කෙනාව ගෙදර යවනවා. එතකොට ඒ නිසා අද ජනාධිපතිට අද එළියට බහින්න බෑ. ජනාධිපතිට අද ඉරු පායනවා පේන්නෙත් නෑ, ඉර බහිනවා පේන්නෙත් නෑ, වහිනවා පේන්නෙත් නෑ, රස්නෙද කියලා දන්නේ නෑ. ඇතුළේ ඉඳගෙන ඔහුට එන වාර්තා අපි දන්නවා. බුද්ධි වාර්තා ඔක්කොම ඒකේ නරක හරිය කපලා තමයි ජනාධිපතිට යවන්නේ. ඒ කියන්නේ රටේ තියෙන නරක තත්ත්වය ජනාධිපතිට වාර්තා වෙන්නේ නැහැ. ඒ ඉඳ තමුන්නාන්සේලා හරි කපල හරින ඒ වාර්තා ටික ගිහිලා ජනාධිපතිට දැනුවත් කරන්න. ඔහු මේ තත්ත්වය ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා මම කියනවා අද හවසට අරගලකරුවන් දේශපාලන පක්ෂ වෘත්ති සමිති සිවිල් සංවිධාන මේ සියලුම අර අය අද පළවෙනි වට අද කොළඹදී එක්කහු වෙනවා. එක්කහු වෙලා 9 මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට ගමන් කරනවා. කොළඹට ගමන් කළා මේවයි අපි වාඩි වෙනවා 9 ඉඳලා සියලුම අය එක්කව වෙලා. එයා ඇවිල්ලා වාඩි වෙලා මොකද කරන්නේ අපි යන්නේ නැහැ. යන්නේ ජනාධිපති ගියාට පස්සේ. ජනාධිපති යනකම් යන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටනවා මේ ගරු සභාවේ සියලුම කට්ටියට. මේකට තියෙන එකම විසඳුම මේ සියලුම රටට හිත ඇති මිනිස්සු එක්ක වෙලා සර්වපාක්ෂික රජයක් බිහි කිරීම. එයින් තොර කිසිම දෙයක් නැහැ. ඒ එකම ජනාධිපතිතුමා පවසන්නට ඕනේ කවදද තමන් ඉවත් වෙලා යන්නේ කියලා. මෙන්න මේ සර්වපාක්ෂික රජයක් බිහි කළා මේ රටේ මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ගේන්නේ නැතුව වෙන කිසිම විසඳුමක් මේ රටට නැහැ කියලා කියමින් මම ඉස්තුතිවන්ත වෙනවා නියෝජිත කතානායකතුමාට.
බොහොම ඉස්තුතියි ඔබතුමාට ගරු. යෝජනා විස්තර කිරීම ගරු කබීර් හසින් මැතිතුමා. මිනිත්තු 8ක කාලයක් තියෙනවා
ඔබතුමාට. ගරු රාජිත සේනරත්න මැතිතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාව මම ස්ථිර කරන්න කැමති. මේ සභාව කල් තැබීමේ යෝජනාව ස්ථිර කරනවා. මට මතකයි නිවාඩ් කබ්‍රාල් මහතා 2021 ඔක්ටෝබර් මාසේ මාර්ග සිතියමක් ඉදිරිපත් කරමින් මේ රට නොමග යැවීමට කටයුතු කරා. රට අගාධයට තල්ලු කරා, බොරු කිව්වා, හෘද සාක්ෂියට එකඟව වැඩ කරේ නැහැ. ඒ මාර්ග සිතියම පිළිගත්තේ නැහැ. එනිසා මං හිතන්නේ එතුමා එකට වග කියන්න ඕනේ. දැන් ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාර්ග සිතියමක් එතුමා ඉදිරිපත් කරා. ඒක මං හිතන්නේ අදක් සත්‍ය පමණයි තියෙන්නේ. ඒ කියන්නේ half true. අදක් සත්‍ය අනිත් ටික විශ්වාස කරන්න පුළුවන් තරම් විස්තර පිළිගන්න බැරි තත්ත්වයක තියෙනවා. මම අග්‍රාමාත්‍යතුමා දැන් මෙතන නැහැ. හැබැයි ඇයි මේ ආණ්ඩුව ජනතාවට ඇත්ත තත්ත්වය කියන්නේ නැත්තේ? එක්කෝ රජයේ පැවැත්ම හෝ ඇමතිවරුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීමට ඇත්ත කතා කරන්න නැතුව ඇති. ප්ලේටෝ කියන දාර්ශනිකයාගේ කියමනක් තියෙනවා, ඇත්ත කතා කරන කෙනා තරම් කිසි කෙනෙක් වෛර කරන්නේ නැහැ. No one is more hated than he who speaks the truth. ඇත්ත කතා කරන එක අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේදී මේ රටේ ජනතාවට ඇත්ත තත්ත්වය කියලා අපි රටක් කැටියට ගොඩ යන්න ඉතා වැදගත්. බොහෝ දෙනෙක් අහනවා මේ වෙනකොට අපිට මොකද්ද තියෙන විසඳුම කියලා. ප්‍රශ්නේ කතා කරලා විසඳුම මොකද්ද කියලා අහන. පළමුදේ තමයි ණය තිරසාරභාවය අපි සහතික කිරීම. අපි ඒක නැතුව කිසි දෙයක් කරන්න බෑ. දැනට අපේ ණය ටික ගත්තම අපේ විදේශ ණය ඩොලර් බිලියන 51ක් වගේ තමයි මහ බැංකුවෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක අවතක්සේරුවක්. ඇත්තටම ගත්තම ස්වෛරිය බැඳුම් කරවල මුහුණට වටිනාකමයි ෆේස් වැලියු එකයි. ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ජල සම්පන්නණ ආදි වශයෙන් ආයතනවල ණය ටික එකතු කරුවම අපේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 69ක් වගේ වෙනවා. ඒක තමයි ඇත්ත తත්වේ. ඒතොර මේක අවතක්සේරු කරලා වැඩක් නැහැ. මේ ඇත්ත తත්වේ කිය යුතුයි. මේක බරපතල ප්‍රශ්නයක්. රටේ 2021 වන විට බැංකුවල පූර්ණ වත්කම් වලින් 40%ක් වගේ රජයට සහ රජයේ ආයතන වලට ණය දීපු ඒවා. එතකොට විශේෂයෙන්ම ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ ස්වෛරිය අනාවරණය ඉතා වැදගත් තැනක තියෙන්නේ, උග්‍ර තැනක තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නය අපි විසඳන්න නම් අපි පළමුවෙන්ම ණය තිරසාරභාවය පිළිබඳව කතා කරන්න ඕනේ. ඒ නිසා ප්‍රශ්නයේ හරය තමයි ණය තිරසාරභාවය. පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබා ගන්නා external fund facility එක ගැනීමට අපි පහසු කිරීමට ණය තිරසාරභාව විශ්ලේෂණයක්, එහෙම නැත්නම් debt sustainability analysis එකක් කර යුතුයි. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් සකස් කර යුතුයි. අගමැතිතුමා ඊයේ කිව්වා ලසාත් සහ ක්ලිෆඩ් චාන්ස් කියන සමාගමට මේක බාර දීලා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. එතුමා අඩක් සත්‍ය ප්‍රකාශ කරා කියලා මම කියන්න ප්‍රධාන හේතුව තමයි එතුමා කියනවා අගෝස්තු 2022 වෙනකොට එම වාර්තාව, ණය ප්‍රතිසංස්කරණ වාර්තාව, ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තාව සූදානම් වෙයි කියලා. ඒක කිසිසේත් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මොකද ණය තිරසාරභාව විශ්ලේෂණ වාර්තාව තාම සකස් කරලා නැහැ මේ ආයතන විශේෂ උපදේශකවරු දෙන්නගෙන්. ඒ කියන්නේ අඩුතරමින් තව මාස 6ක් හෝ අවුරුද්දක් වෙනකන් IMF එකේ අපට ලැබෙන ඒ මුදල් අපට ලැබීමට කටයුතු කරන්නේ නැහැ කියලා අපි හිතනවා අඩුතරමින් මාස 6කට. ඒතකොට ඩිසెంబර් මාසේ වෙනකන් මේ රටේ ඇත්ත වශයෙන්ම අපට ඩොලර් ලබා ගැනීම සඳහා ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ජූලි මාසයේ සිට ඩිසెంబර් මාසේ වෙනකන් තෙල් ලබා ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපිට නැති වෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන කුඩා සහ මධ්‍යම පරිමාණ අංශය ගත්තම අතුරුමැදි භාණ්ඩ වලට ඩොලර් බිලියන 3 මාර්ක වගේ මුදලක් අවශ්‍යයි. ඒකට මුදල් ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒ නිසා මේක ගැන ඇත්ත කතා කරලා අපි ඒකට විසඳුමක් හැටියට මොකද්ද ගන්න? අපි කරන්න ඕනේ කැපවීම ටික රටක් හැටියට වියදම් අඩු කිරීම සඳහා වැඩපිළිවෙලක් රජයේ සකස් කර යුතුයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයක් මං හිතන්නේ මෙතන ඉන්න ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ බහුතරයක්ම හිතනවා මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තෙල්, ගෑස්, විදුලිය කියන සැපයුම් ප්‍රශ්නය. එතකොට තෙල්, ගෑස් සහ විදුලිය හරියට තිබුණා නම් ප්‍රශ්නේ අතුරුදහන් වෙයි කියලා හිතනවා. මම නම් හිතනවා ඒක වැරදි මතයක් කියලා. මොකද තෙල් ප්‍රශ්න, ගෑස් නැති ප්‍රශ්න, විදුලි නැති ප්‍රශ්නය ඇත්තටම රෝග ලක්ෂණ පමණයි. එහෙම නැත්නම් සිම්ප්ටම්ස්, මේවා නෙවෙයි ප්‍රධාන ප්‍රශ්නය. මේවා රෝග ලක්ෂණ විතරයි. ප්‍රධාන ප්‍රශ්නය තමයි ලංකාව මුහුණ දෙන ණය ගෙවීමේ තිරසාරභාව පවත්වාගෙන යෑමේ නොහැකියාව. ණය ගෙවීමට බැරි අපට ඩොලර් නැති ප්‍රශ්නය සහ වස්තු භංගත්වය, ඉන්සෝල්වන්සි ප්‍රශ්නය තමයි ප්‍රධානම දේ. ඒතකොට මේ ප්‍රධාන ව්‍යුහාත්මක ඌනතාවයට නැත්නම් මේ ස්ට්‍රක්චරල් ඩෙෆිෂන්සිස් වලට අපි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම්, ප්‍රතිකාර දුන්නේ නැත්නම්, ඒවා අමාරු වුණත් අප්‍රසිද්ධ වුණත් ජනතාවයේ සමහර ජනකොටස් ඒවට විරුද්ධ වුණත් අකමැති වුණත් ඒ ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කර යුතුයි. එනිසා තමයි මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුම අඩක් සත්‍ය පමණක් ප්‍රකාශ කරයි කියලා. ඒතොර අපි මේ රටේ
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා මෙතුමාට.
එනිසා මම හිතනවා මේ ප්‍රති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මේක සංකීර්ණයි. මේක ලේසි නෑ. මේකට සියලු ණයකරුවන් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඒ වගේම හෙයා කට් එකක් නැත්නම් ණය අපි ගෙවීම අඩු කිරීම සඳහා කොමන් ෆ්‍රේම්වර්ක් එකකට, පොදු රාමුවකට අපි යා යුතුයි. දැනට හැමිල්ටන් රිසර්ව් බැංකුව උසාවියේ අධිකරණයට කියලා ඇමරිකාවේ නඩු දාලා තියෙනවා. ඒකත් නිවාඩ් කබ්‍රාල් මහතා තමයි ජනවාරි මාසේ සැංග්‍රිලා හෝටලේ ඒ හැමිල්ටන් රිසර්ව් බැංකුවේ කට්ටියත් එක්ක කතා කරලා ඒගොල්ලන් ඩොලර් මිලියන 500ක් ආයෝජනය කරන්න කියලා අපිව මේ අමාරුවේ දාලා තියෙනවා. දැන් IMF එක ගැන ලොකු බයක් තියෙනවා ලංකාවේ. මෙතන මිනිස්සු කතා කරන එක යකෙක් භූතෙක් කියලා. හැබැයි විකල්පයක් ගැන කියන්නේ නැහැ. IMF එක එහෙම භූතයක් කියලා හිතනවනම් විකල්පයක් කියන්නේ. IMF එක මැදිහත් වෙන්න බැලුවම ඉතිහාසය තුළ සමහර තැන්වල සමහර රටවල්වල සාර්ථක වෙලා තියෙනවා, සමහර තැන්වල අසාර්ථක වෙලා තියෙනවා. හැබැයි ඒ IMF එක නිසා නෙවෙයි, සමහර රටවල්වල ඒ අදාළ ආණ්ඩු ඒ වගකීම් හරියට ඉටු කරලා නැහැ, ඒ ප්‍රතිසංස්කරණ හරියට කරලා නැහැ. උදාහරණයක් ගත්තම පකිස්තානය 13 වරක් IMF එකට ගියා. ළඟදී ඩොලර් බිලියන 6ක් ගත්තා. හැබැයි තාමත් පකිස්තානයේ ප්‍රශ්න සාර්ථකව IMF එකෙන් හෝ පකිස්තානයේ රජයෙන් හෝ විසඳලා නැහැ. උද්දමනය වැඩි වෙලා, බදු වැඩි වෙලා මිනිසුන්ට තාම හරියට ඒ ප්‍රශ්නවල ගැටලු මැද ජීවත් වෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ගන්න ඉන්දියාව 1999 බරපතල උග්‍ර ඩොලර් ප්‍රශ්නයක් ඇති වුණා. ඩොලර් ද්‍රවශීලතාවයක් අපේ වගේම, ඒ වගේම අපේ ඒ අයගේ විදේශ සංචිතයේ තියෙන ඩොලර් ප්‍රමාණය අඩු වුණා. සති දෙකකට විතරයි මුදල් තිබුණා. හැබැයි ඉන්දියාව IMF බේල් අවුට් එකකට ගිහිල්ලා තෝරාගෙන ආර්ථිකය විවෘත කරලා තමන්ගේ වෙළඳ ප්‍රතිපත්ති අලුතෙන් හදලා ප්‍රතිව්‍යුහගත කිරීම කරලා බලපත්‍රකමය අහෝසි කරලා ලොකු වෙනසක් කරලා ගේම් චේන්ජින් කාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කරලා ඉන්දියාව ආපව හැරෙව්වා. ඉන්දියාව ඉහළම තැනකට තමන්ගේ ආර්ථිකය සකස් කරන්න පුළුවන් වුණා. ඒක ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ උදව් ලබාගෙන. මොකද ඉන්දියාවේ රජය ඒක හරියට ඒක ක්‍රියාත්මක කරා. ඒ නිසා IMF එක නෙවෙයි ප්‍රශ්න විසඳන්නේ. IMF අපිට මුදල් දෙනවා, උදව් කරනවා, එයාලා යම් යම් දේවල් කියනවා. අපි අපේම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් සකස් කර යුතුයි. ඒ ප්‍රශ්නය බැලුවම මේ ආණ්ඩුව තම ඒක සකස් කරලා නැහැ. ලොකුම ප්‍රශ්නය මේ ආණ්ඩුවට ජාත්‍යන්තරය තුළ විශ්වාසනීයත්වය නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමා ජනාධිපති හැටියට ඉන්න තාක්කල් මම හිතන්නේ නැහැ ජාත්‍යන්තරයේ විශ්වාසය අපිට ලැබෙයි කියලා. ඒ නිසා වෙනසක් ඇතිවීම ඉතාම වැදගත් කියලා අපි හිතනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට.